සභානායකතුමා කල්තැබීම යෝජනාව මූ කරන්න.
සයි මූ මා ඉදිරිපත් කරනවා අංක දෙක
රංජිත් බණ්ඩාර මන්ත්‍රීතුමා එන්න ඊළඟට එන්න විවාදයට එන්න ඉන්න මේක ඉවර
අර කතානායකතුමනි
මේ කරන්න
ගරු කතානායකතුමනි
ඉන්න පොඩ්ඩක් මේ කඩේ ඊට පස්සේ එන්න
අත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාමූ වාර්තාවේ අංක 22 ඇලිරක් 91 මගින් අප රට මූණ දී තිබෙන ආර්ථික අර්බුදකාරී තත්ත්වය දක්වා ඇත. එමගින් පවතින තත්ත්වය සමනය කර ගැනීමට විවිධ යෝජනා ඉදිරිපත් කොට තිබේ. රටේ ආර්ථිකමය වශයෙන් ඉතා අර්බුදකාරී තත්ත්වයකට පත්වී තිබෙදී ශ්‍රී ලංකාවේ ආණ්ඩු ව්‍යවස්ථාව ප්‍රකාරව මූල්‍ය පාලනය හිමි ආයතනයේ වශයෙන් නිසි පියවර ගැනීමට මෙම ගරු සභාවට වගකීමක් තිබේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම වාර්තාව පදනම් කරගනිමින් කඩිනමින් සාකච්ඡා ආරම්භ කොට ආර්ථික ගැටලු ජයගැනීමට කටයුතු කළ යුතු බවට සහ ඒ සඳහා මේ ගරු සභාවේ සියලු දෙනාගේ සහය ලබා ගතුයයි යෝජනා කරමි. එමෙන්ම ව්‍යවස්ථාදායක ලෙස අපට වගකීමක් තියෙනවා මෙම යෝජනා අපගේ කරගනිමින් මේ මොහොතේ රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ නොනොපමාව සිදු කිරීමටත් ඒවා කඩිනමින් ක්‍රියාවට නැංවීම සඳහා වන යාන්ත්‍රණ ස්ථාපිත කිරීමටත් ඒ සඳහා එක්සත්ව කටයුතු කිරීමටත් අප අදිටන් කරගත යුතුයි. ගරු කතානායකතුමනි මා විනාඩි කීපයක් ගන්නවා. මේ යෝජනාවට අතිරේකව කාරණා කීපයක් ඒ සභාවට ඉදිරිපත් කරන්න. වර්තමානයේ ශ්‍රී ලංකාව මූලයේ සිටින ආර්ථික අර්බුදය සියලු ජනමාධ්‍යවල අවධානයට ඕනෑවටත් වඩා ඇහිලින් දිනාගෙන ඇත. ඒ කොතරම් හොඳද නරකද කියා
ඉන්නකෝ.
ජනමාධ්‍ය සම්බන්ධ ආචාර ධර්මවලට අනුව ඉන්ධන බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟකම සඳහා ඒවා ලබා ගැනීමට සමහර අවස්ථාවල දිගු පොලිමල් පත් වෙලා තිබෙනවා. සුළු ව්‍යාපාරිකයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමට නොහැකිකම ගැන මැසවිලි නගනවා. ආනාගිකම නිසා අධිකිරී මාංශය අදාළ විවිධ පාත්‍ර බවට පෙන්වා දී තිබෙනවා. වාහන ආනයන සීමා කළත් පරිවාහන අත්වැඩියා කිරීම ඉදිරියේදී ගැටලු පැන නගිනු ඇත. සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් උවත් මාත්‍ර ආයතනික සීමාවන් තුළ අර්බුදකාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙනවා. ගරු කතානායකතුමනි අප මතුපිටින් දකින ගැටලු මේවා මිනිස්සු පාර්ශ්වවල ආර්ථික යාන්ත්‍රණය දුර්වල කිරීම මගින් මේවාට විසඳුම් සෙවීමට නොහැකි. අප ඉතිහාසයේ පුරාම මෙවැනි ගැටලු මහපාරේ විසඳා ගන්න උත්සාහ කරලා වරද්දගෙන තිබෙනවා. අපිට මතකයි අවස්ථා ගණනාවකදී මෙරට තරුණ තරුණියන් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් තමන්ගේ ජීවිත මේ වෙනුවෙන් පරිත්‍යාග කළා. මේ මතුපිට ගැටලුවලට සැබවින්ම
ඒක ඉවර කරන්න රජිත් බණ්ඩාර මන්තුමා ඉක්මනට
මූණ දීමට සිදු වී
ඇත්තේ ඕන තරම් විවාදයට ගන්න
අප දැඩි ආනයන රැඳියාවක් මත කටයුතු කරන රටක් වීමත් ඒ සඳහා අවශ්‍ය කරන විදේශ සංචිත නොමැතිකමත්ය. එම නිසා ඒ සඳහා කඩිනම විසඳුම් අප සොයාගත යුතුයි. රජයක් ලෙස මේ සම්බන්ධයෙන් අප කළ යුතු කළ හැකි සියලුම දෑ කරමින් සිටිනවා. ගරු කතානායකතුමනි මෙවැනි දිගු කාලීනව පවතින ආර්ථික අර්බුද විසඳා ගැනීම සහ ආර්ථික නැවත
යොමු
කිරීම සඳහා කල්පනාකාරීව සකස් කළ යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. එවැනි ආර්ථික ප්‍රතිසංස්කරණ මනින් මහජන සුභසාධනයට යම්කිසි කෙටිකාලීන බලපෑමක් ඇතිවෙන්නට පුළුවන්. ඒ නිසා තමා බලයට පත් වූ හැම රජයක්ම බොහෝ අවස්ථාවල මෙවැනි දැඩි ප්‍රතිසංස්කරණව යාමට මැලිකමක් දක්වා තිබෙන්නේ. පීඩාවට පත්වන ජනතාව ආරක්ෂා කිරීම අපගේ වගකීම් ලයිස්තුවේ අංක එකලෙස වගකිය යුතු රජයක් විදිහට අපි සලකනවා. ඒ පිළිබඳ කිසිදු තර්කයක් අපි නැහැ. ගරු කථානායකතුමනි, ආර්ථික අර්බුදයට දායක වූ සහාය සොයා බැලීමේදී පෙනෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කීවත් නොකීවත් අප විසින් කළ යුතුව තිබෙන ඒත් අපට කිරීමට අපොහසත් වූ ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් තිබෙනවා. අද දින පැවැත්වෙන මේ විවාදයේදී ඒවා පිළිබඳව මෙනු ගරු සභාවේ විවාද කරනු ඇතැයි අප විශ්වාස කරනවා. ගරු කථානායකතුමනි, සභාවේ කාලය ඉතුරු කර ගැනීම සඳහා මා මේ අවස්ථාවේදී එක කාරණයක් පිළිබඳව ඔබතුමාට මතක් කරන්න කැමැති. අප රජයේ ජාත්‍යන්තර මුද්‍රණාධිපතිගේ සහය ලබා ගැනීම තීරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමය, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යාඥයින්ගේ සංසදය සහ ශ්‍රී ලංකා කෘෂි ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමය මගින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයන් පෙන්වා දෙන වැදගත් කරුණු කීපයක් දැස මේ ගරු සභාවේ අවධානය යොමු කරන්නට කැමැති. ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමය පෙන්වා දෙන්නේ රජයේ විදේශ ණය ප්‍රතිවිවාද කිරීමට තවමත් ඉඩකඩ ඇති බවයි. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට රජයගත් තීරණයට ඔවුන්ගේ සහාය දක්වන බවද, ඒ අතරම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගන්නා එකඟතාවන් ක්‍රියාත්මක කිරීමේදී රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ඔවුන් කැමැත්ත දක්වා තිබෙනවා. මූල්‍ය අරමුදල ක්‍රියාත්මක කරන වැඩසටහනක් මගින් රටේ ආර්ථික ඉදිරිපැ දැක්ම ධනාත්මක වන අතර ව්‍යාපාරික විශ්වාසයද ඉහළ යන බව ඔවුන් පෙන්වා දී තිබෙනවා. එමෙන්ම මූල්‍ය අරමුදලේ පෙනී සිටීමට අනෙකුත් බහුපාර්ශ්ව සහ ද්විපාර්ශ්ව සංවර්ධන ණය ලබා දෙන ආයතනවලට ඔවුන් සහන ලබා දීමට මේ අවස්ථාව කරගන්න බව ඔවුන් පෙන්වා දෙනවා. මෙම ආයතනවල ආර්ථික ප්‍රතිපත්ති පදනම් වන ණය ගැවීමට දිගු කාලීනයක් ලබා ගැනීමට වර්තමාන රජයට හැකියාව ඇතිවන බවත් ඔවුන් විශ්වාස කරනවා. එමෙන්ම ශ්‍රී ලංකාව 1950 සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාජික වන අතර මීට ප්‍රථමයෙන්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය සාර්ථකව ලබාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමය විශ්වාස කරනුයේ මෙම තීරණාත්මක අවස්ථාවේදී ආර්ථික ස්ථාවර කිරීමට සහ නව ණය ප්‍රතිවාද කරමින් සහය ලබා ගැනීම සඳහා සුදුසුම ජාත්‍යන්තර ආයතනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බවයි. ගරු කථානායකතුමනි, මේ කතාව අවසන් කිරීමට ගෝලීය පුරවැසියා ලෙස සැලකූ නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා විසින් කියන ලද එක ප්‍රකාශයක් පිළිබඳව සඳහන් කරමින් මම නිහඬ වෙනවා. A winner is a dreamer who never gives up. ජයග්‍රහකයා යනු කිසිවිටකත් අත් නොහරින සීන දකින්නෙක්. එනිසා ගරු කථානායකතුමනි, මා මේ අවස්ථාවේදී මේ ගරු සභාවට සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව නැවත වාරයක් ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රජය සම්බන්ධ වීමට සහය ලබා ගැනීමට ගත යුතු ඇයි කියන යෝජනාව මේ අවස්ථාව ඉදිරිපත් කරන බොහොමත්ම ස්තුතියි.
මේ යෝජනාව ඉස්තර කරන්න ගුණපාල රත්නසේකර
නායකතුමනි,
හරි ඉන්න මේක වැඩි වෙලා
යන්නේ. මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීතුමා විසින් ශ්‍රී ලංකාව මුණදී ඇති ආර්ථික අර්බුදයේ හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සඳහා වන යෝජනාව ගෙනෙන ලද යෝජනාව මම ස්ථිර කරනවා. මම ඊයේ සහ පෙරේදා දින දෙකේදීම මේ සභාව අමතන්න උත්සාහ කළත් මට අවස්ථාව ලැබුණේ නැහැ. කවදාවත් කාගේවත් කතාවකට වචනකින්වත් බාධා නොකරපු මට බාධාවකින් තොරව විනාඩි කීපයක් කතා කරන්න අවසර දෙන්න කියලා මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඉන්ධන නැතුව, විදුලිය නැතුව, ගෑස් නැතුව ජීවන බර දරාගන්න බැරුව ජනතාව පීඩා විඳලා විලාප දෙනකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැරියට අපට පුද්ගලිකව මට මහා කම්පනයක්. ඒ වගේම මුළු ජීවිත කාලෙටවත් රුපියලක්වත් හොරකම් කරලා නැති මම ඉන්න පාර්ලිමේන්තුවේ 225 දෙනාම හොරු කිව්වහම මට ඒ කම්පණය 10-15 ගුණයකින් වැඩි වෙනවා. ඇත්තටම මට අවසර දෙන්න මම සාපේක්ෂ වශයෙන් ඉහළ වැටුපක් ලබාගෙන ගෞරවනීය රැකියාවක් කරලා පාර්ලිමේන්තුවට ආපු කෙනෙක්. කලක් විගණන සේවයේත්, කලක් රජයේ ගණකාධිකාරී සේවයේත් සේවය කරලා මම ජවර්ධනපුර විශ්වවිද්‍යාලයට ගිහින් කළමනාකරණ පීඨයක අවුරුදු 30ක් සේවය කළා. කළමනාකරණ පීඨයක අවුරුදු 30ක් සේවය කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් පාර්ලිමේන්තුව ආපු පළවෙනි වතාව මේ. ඒ පළමුවෙනියා මමයි. හැබැයි ඒ පාර්ලිමේන්තු මම එව්වේ විශේෂයෙන් මම ගිනුම් කරණය ආර්ථික විද්‍යාව කළමනාකරණය මූල්‍ය කළමනාකරණය බදුකරණය වැනි ශේෂ්ත්‍රවල මගේ දැනුම තුළින් මේ රටට යම් දායකත්වයක් දිය හැකිය කියන විශ්වාසය ඇතුවයි. හැබැයි මොකක් හෝ හේතුවකට මට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඒ දායකත්වය ලබා දීමේ අවස්ථාව උදා වුණේ ඒත් එක්කම ප්‍රමාණාත්මක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සාමාන්‍ය මන්ත්‍රීවරයෙකුට මේ සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක දායකත්වයක් ලබා දිය නොහැකි බව මම දැනගත්තේ පාර්ලිමේන්තු ආවට පස්සේ. පවතින තත්ත්වය ගැන පුරා දින 3ක් විවාද කළා. මහජනතාව බලාගෙන හිටියා, පාරේ ඉන්න පෙළපාලි වල යන ඒ වගේම පොලිමේ ඉන්න ජනතාව බලාගෙන හිටියා. කතානායකතුමනි, ඊයේ හවස වෙනකොට මේ පාර්ලිමේන්තු යම් කිසි විසඳුමක් දෙයි කියලා. හැබැයි ඉතාමත් අවාසනාවන්ත සිද්ධිය තමයි අපි දින 3ක් විවාද කරලා අන්තිමේ කාලේ නාස්ති කළා විතරයි කිසිදු යෝජනාවක් මේ පාර්ලිමේන්තුවට ගෙනාවේ නැහැ. ගෙනාපු එකම එක යෝජනාව ගෝටා ගෝ හෝම් ජනාධිපති ගෙදර යන්න කියන එක විතරයි. අඩු ගානේ ඒකේ අගට කෑල්ලක් එකතු කළා නම් ජනාධිපති ගෙදර ගිහින් මෙන්න මෙයාව ජනාධිපති කරමු කියලා අපට පොඩ්ඩක් යෝජනාවක් හැටියට සලකන්න තිබුණා. හැබැයි කතානායකතුමනි, ජනාධිපතිට ගෙදර යන්න කියලා මෙතන ජනාධිපතිවරයෙක් හෝ කවුරුවත් නැති වුණොත් රට මීටත් වඩා ආරාජික වෙයි කියන විශ්වාසය මා තුළ තියෙනවා. ඒ නිසා ජනාධිපති ගෙදර යනවා නම් ඊළඟ ජනාධිපති කවුද, අගමැති ගෙදර යනවා නම් ඊළඟ අගමැති කවුද කියන අදහසවත් යෝජනාවක්වත් නැතුව ජනාධිපති ගෙදර යාම හා අගමැති ගෙදර යාම තාර්කිකද කියන එක හෘද සාක්ෂිට එකඟව මගෙන් අහනවා. ඒ වගේ මම මේ ගරු සභාවෙන් අහනවා. ඒත් එක්කම අපේ කතානායක තුමනි, මේ පහුගිය දින 3ක් පුරාවට මම දැක්කේ නැහැ. ඒ දින 3ේදී මම මේ සභාව තුළ හිටියා. හැබැයි මේ වෙනුවෙන් යෝජනාව. ඒ නිසා මං අද ඒ විවාදේ නොවුණා වුණත් මේ රටේ දැවැන්ත ප්‍රශ්නය විසඳීම උදෙසා කෙටි කාලීන, මැදි කාලීන, දිගු කාලීන යෝජනා තියෙනවා. මේ සියල්ල මට ඉදිරිපත් කරන්න බෑ. නමුත් මං ක්ෂණිකව ක්‍රියාත්මක කළ හැකි යෝජනා කීපයක් ඉදිරිපත් කරනවා. ඒකේ එක යෝජනාවක් තමයි මේ අද මම විසින් ස්ථිර කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අපි ලබා ගමු කියලා. ගරු කතානායක තුමනි, මීට මාස 10කට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අපට ලබා ගන්න වෙයි කියලා මම මේ පාර්ලිමේන්තුවේ මෙතන ඉඳන්ම කියනකොට අපේ එවකට හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යතුමා කබ්‍රාල් මැතිතුමා මට කතාව අවසානයේ කතා කරලා කිව්වා, ඔබතුමා මේක යලි කියන්න එපා, මේක රජයේ ප්‍රතිපත්ති නෙවෙයි කියලා. හැබැයි මොකද්දෝ දෛවපගත සිද්ධියකට ඒ යෝජනාව මට අද ස්ථිර කරන්න වෙලා තියෙනවා. මං හෘද සාක්ෂිට එකඟව මේ යෝජනාව ස්ථිර කරනවා. අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැතුව, කිසිදු රටක ණය මුදලක් ගන්න නැතුව අපට ස්වාධීනව මෙරට ගෙනියන්න තිබ්බනම් ඒක තමයි හොඳම. හැබැයි අපේ අවාසනාවකට අපේ එහෙම රටක් නිර්මාණය වෙලා නැහැ. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහාම ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කරන ආර්ථික ප්‍රතිසංස්කරණ අපට ක්‍රියාත්මක කරන්න වෙනවා. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරපු වාර්තාවේ තියෙනවා ප්‍රධාන වශයෙන්ම රජයේ විසින් ගත යුතු ක්‍රියාමාර්ග ගණනාවක් ගැන මේක යෝජනා කරලා තියෙනවා. හැබැයි කතානායක තුමනි, මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන ණය ප්‍රතිව්‍යූහගත කරලා අපි මූල්‍ය ආධාරයකුත් අරගෙන ගත්තත් මේකත් අස්වැසිල්ලක් විනා සදාකාලික විසඳුමක් නොවන බව මම මේ ගරු පාර්ලිමේන්තුවට කියන්න කැමතියි. ඒ නිසාවෙන් මේක අස්වැසිල්ලක් කරගත හැක්කේත් මේ 11 වෙනිදා ලබන සඳුදා IMF මේ සාකච්ඡාවට යන අයගේ සාකච්ඡාවල සාර්ථකව අසාර්ථකභාවය මතයි. ඒ නිසා මම එදා මේ සභාවේදී IMF එකට යාමට අපට සිදු වේවි කියපු ඒ කතාව තහවුරු කරමින් අද මම මේ යෝජනාව ස්ථිර කරන අතරේ ඒක මේ ගැටලුවට යම් ආකාරයක අස්වැසිල්ලක් හැටියට මම යෝජනා කරනවා. ඒ වගේම ඒ සාකච්ඡාවට යන අය අපට වාසිදායක තත්ත්වයක් උදා කරගන්නත් ඉතාමත් ඉක්මනින් අපට මේ තත්ත්වයෙන් මිදෙන්න නම් යම් මූල්‍ය ආධාරයක් අත්‍යවශ්‍යයි. අන්නේ මූල්‍ය ආධාරය පුළුවන් උපරිමයෙන් ලබා ගන්නත්, ඒ හරහා ණය ප්‍රතිව්‍යූහගත කරන්නත් අනිවාර්යයෙන්ම අපි සාකච්ඡා කළ යුතුයි. ගරු කතානායක තුමනි, මේ වාර්තාවේ IMF වාර්තාවේ විදේශ විනිමය අනුපාතය සම්බන්ධයෙන් කතාවක් කියනවා. මම මීට සති දෙකකට පෙර මේ ස්ථානයේ සිටම පාවෙන විනිමය අනුපාත ක්‍රමය භාවිතා කිරීම සම්බන්ධයෙන් ඒක නොකළ යුතු දෙයක් හැටියට ප්‍රකාශයක් කළා. ඒ වගේම විනිමය අනුපාතයේ ඩොලර එකගේ රුපියල් 400 දක්වා යන ඉඩ තියෙනවා, මේක අපි ස්ථාවර කරමු කියන තැන කිව්වා. මේ IMF වාර්තාවේවත් අපට ක්ෂණයකින් පාවෙන විනිමය අනුපාතයට මාරු වෙන්න කියලා නැහැ. ග්‍රැජුවලි ක්‍රමානුකූලව මේ වෙළඳපොළ පදනම් කරගත් විනිමය අනුපාත ක්‍රමයක් පාවිච්චි කරන්න කියලායි කියන්නේ. ඒ නිසා ගරු කතානායකතුමනි, ජනතාවට දරා ගන්න බැරි ජීවන බරක් ඇවිල්ලා තියෙන්නේ මේ වෙනකොට මේ ඩොලරේ අගේ රුපියල් 300 ඉක්මවා ගිය නිසාවෙන්. ඒ නිසා මම මේ ගරු සභාවට කියනවා, ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවලට ආනයි කියනවා, ඒ සාකච්ඡා කරද්දී අවම වශයෙන් අපට පාලිත නම්ය විනිමය අනුපාත ක්‍රමයේවත් මේ රට වෙනුවෙන් යොදා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය ලබා ගන්න කියලා මම ඒ සාකච්ඡාවලට යන අයට ඉල්ලීමක් කරන්න කැමතියි. ඒත් එක්කම බදු වැඩි කරලා රජයේ ආදායම වැඩි කරලා රජයේ වියදම් අඩු කළ යුතුයි කියලා මේ වார்த்தාවේ තියෙනවා. ගරු කතානායක තුමනි, පහුගිය ඔක්තෝබර් මාසේ අපේ මේ අයවැලේකනේ හදන්න කලින් රජයේ බදු ව්‍යුහය සකස් විය යුතු ආකාරය ගැනත්, ඒ වගේම රාජ්‍ය වියදම් අඩු කරන ආකාරය ගැනත් මම පෞද්ගලිකව හදපු වார்த்தාවක් ගරු මුදල් අමාත්‍යතුමාටත් මුදල් අමාත්‍යාංශයටත් ඉදිරිපත් කළා. හැබැයි ඒ සඳහා වූ ප්‍රමාණාත්මක ඇගයීමක් ලැබුණාද නැද්ද කියන්න මම දන්නේ නැහැ. නමුත් ඒ යෝජනා මුදල් අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරපු අයවැලේකනේ අන්තර්ගත වුණේ නැහැ. මම විශ්වාස කරනවා තනි තනි මන්ත්‍රීවරු දෙන යෝජනා සියල්ල අයවැලේකනට දාන්න බෑ. ඒක හරි. හැබැයි ඒ යෝජනා සියල්ලම පහේ අද මේ IMF වார்த்தාවේ තියෙනවා. ඒ වගේම මහ බැංකුවෙන් රජයට මුදල් සැපීම සීමා කළ යුතු බවටත් මේ වார்த்தාවේ තියෙනවා. ඒ නිසා මේ වார்த்தාව අපි කියුවා, ඒකත් යම් ආකාරයකට අපිට සලකා බලන්න වෙයි. මීට අමතරව ගරු කතානායකතුමනි, අපි මේ ගිවිසුමට යනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගිවිසුමකට එන්න වෙනවා. ඒ ගිවිසුමේ කොන්දේසි තියෙනවා. සමහරවිට මේ කොන්දේසි අපි හිතනවටත් වඩා දැන් අවාසිදායක වෙන්න පුළුවන්. හැබැයි අපි මහ ජනතාවටත් කියනවා අපිට කොන්දේසි වලට එකඟ වෙන්න වෙනවා. ඒ නිසා මේ සාකච්ඡාවලට යන අය අපට මේ දෙන කොන්දේසි අපට හැකිතාක් වාසි මට්ටමට ගෙන එන්න ප්‍රබල සාකච්ඡාවක යෙදී යුතුයි කියන යෝජනාවත් මම මේ අවස්ථාවේ කරනවා. අතිගරු ගරු කතානායකතුමනි, මම ඊළඟට යෝජනා කරනවා මේ දැවෙන දැනට දැවෙන ප්‍රශ්නයට යම් විසඳුමක් හැටියට දැනට අපට ඉන්දියානු ණය සහනය යටතේ ලැබෙන ණය මුදලුත්, ඒ වගේම අපි කලින් මුදල් අමාත්‍යතුමා විවිධ රටවල් එක්ක විවිධ ආයතන එක්ක සාකච්ඡා කරලා අරමුදල් ලබා ගන්න ලෝක බැංකුව එක්ක යම් අඩිතාලමක් සැලකිය යුතු මට්ටමකට ගෙනihin තියෙනවා. මේ හරහා ගන්න පුළුවන් මුදල් ටිකක් පුළුවන් තරම් උපරිමෙන් අරන් දැනට දිනපතා බැංකුවලට එකතු වෙන මුදල් ප්‍රමාණයක් පාවිච්චි කරලා ඉන්ධන ප්‍රමාණවත් ප්‍රමාණයක් ගෙනල්ලා පළමුවෙන්ම මේ ඉන්ධන වලින් ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය සියලුම ඉන්ධන ප්‍රමාණය දෙන්න. එතකොට අපි දන්නවා මේ වෙලාවේ ජලාශ හිඳිලා පැය 4-5ක් විදුලි කප්පාදුවක් කරන්නම වෙයි. නමුත් අඩුගානේ විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන සියල්ල දුන්නහම අපට පුළුවන් වෙයි අවම වශයෙන් පැය 20ක්වත් විදුලි බලය දෙන්න. එතකොට එක ප්‍රශ්නයක් ඉවර වෙනවා. ඒ විතරක් නෙමෙයි, දැනට අධික ලෙස ඉල්ලුමක් පවතින මේ විදුලි ජනන යන්ත්‍ර නැත්නම් ජෙනරේටර් සඳහා වන ඉන්ධන ඉල්ලුම අඩු වෙනවා, ඩීසල් ඉල්ලුම අඩු වෙනවා. ඒකෙන් යම් සහනයක් ලැබෙයි. ඒ නිසා මම මේ ක්ෂණිකව කරන යෝජනාව ගේන ඉන්ධන වලින් උපරිමය ලංකා විදුලි බල මණ්ඩලයට දෙන්න. ඒ දීලා එක ප්‍රශ්නයක් අර විසඳගමු. ඊළඟට කතානායකතුමනි, ඉන්ධනයක සාපේක්ෂ බලනකොට ගෑස් වියදම අඩුයි. ඒ නිසා ගෑස් සඳහා යන විදේශ විනිමය ප්‍රමාණය අඩුයි. ඒ නිසා ඒ ගෑස් ටික අපි ඊළඟට උපරිමයෙන් ගේමු අවශ්‍ය ප්‍රමාණයට. ඒ ගෙනහම ගෑස් පෝලිම අපට ඉවර කරගන්න පුළුවන්. ඒ නිසා එතකොට ඒ පෝලිම ඉවරයි. එතකොට අපිට ඉතුරු වෙන්නේ ඉන්ධන පෝලිම විතරයි. අර කලින් හිටපු මුදල් ඇමතිතුමා සාකච්ඡා කරලා ගත්ත මුදල් ප්‍රමාණයත්, දැනට බැංකුවලට එන මුදල් ප්‍රමාණයත් පාවිච්චි කරලා අපි ඒ ඉන්ධන ටිකක් ගෙනල්ලා මේ සිංහල අවුරුද්දට කලින් මේ ඉන්ධන පෝලිම ඉවර කරන්න අපි කතානායකතුමන් ක්‍රියාමාර්ග ගත යුතුයි කියන යෝජනාව මම මේ ඉදිරියට ගේනවා. ඒත් එක්කම කතානායකතුමනි, අපට දැවැන්ත අර්බුදයක් වෙලා තියෙන දැන් මේ ඩොලරය සඳහා වන කළු කඩයක් බිහිවි තිබීම. ඒ කියන්නේ විදේශ මුදල් වලට කළු කඩයක් බිහි වෙලා තියෙනවා. අපි මොන විනිමය අනුපාතයේ දැම්මත්, පාවෙන විනිමය අනුපාතයේ දැම්මත්, ස්ථාවර විනිමය අනුපාතයේ දැම්මත්, පාලිත නම් විනිමය අනුපාතයේ දැම්මත් මේ කළු කඩේ වහනකම් අපට විදේශ විනිමය ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා කතානායකතුමනි, මොන ක්‍රමවේදයක් පාවිච්චි කරලා හරි විශේෂඥයෝ ගෙන්නලා, නීතිඥයෝ ගෙන්නලා, ආර්ථික විශේෂඥයෝ ගෙන්නලා, අන්තර්ජාතික මූල්‍ය වෙළඳපොළේ විශේෂඥයෝ ගෙන්නලා හරි මේ කළු කඩේ වහන්න නැත්නම් අවම කරන්න යම් ක්‍රියාමාර්ගයක් අපි අදම ගන්න ක්‍රියාත්මක විය යුතුයි කියන යෝජනාවත් මම මේ අවස්ථාවේ ගේනවා. ඒත් එක්කම කතානායකතුමනි, මේ වෙනකොට ජනතාවගේ ප්‍රශ්න බොහොමයක් ඇවිල්ලා තියෙන්නේ වෙළඳපොළේ බාණ්ඩ මිල සම්බන්ධයෙන්. So api velanda pale bond mila netam velanda pale palane sampurnam rajayen girihilla thiyenne. Ada Javarankara Vyaparico Hitu Hitu Milagana will band the Vikunano. Mangitan May Kali Tarang, Ahinsaka Paribo, Kasura, Kamatla Kunukalia, Magaji with the Kali Tulama, the Kalanekata Nakatumani. In some Mama Ape Palaka Pakshe, Buho, the Nekka Katakala, Apime Velanda Palane Kalitikila, Samara Baladar in Kiwi, Palatina Tatu and Hamu make a Palanekara Namaruki. Habe Katana Katumani, Velanda Pale, Banda Sulabo, Tina Takal. අපට වෙළඳපොළ පාලනය කිරීම අවශ්‍යතාවයක් නැහැ. ඒක ඉල්ලුම සැපයීම තුළින් ඉබේම පාලනය වෙයි. හැබැයි වෙළඳපොළේ භාණ්ඩ හිගයක් තියෙනකොට ඒ හිග භාණ්ඩ සාධාරණ ආකාරයකට බෙදා හැරීම සඳහාත් ඒ වගේම සාධාරණ මිලකට දීම සඳහාත් රජයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය වෙන්නේ ඒ වගේ කාලයක තමයි කියන අදහස නැත්තම් යෝජනාව මම ඉදිරිපත් කරනවා. ඒ නිසා වෙළඳපොළේ භාණ්ඩ මිල පාලනය සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම අපි දන්නවා මිල නිතර වෙනස් වෙනවා පිරිවැය වෙනස් වෙන නිසා අඩු ගානේ මාසකට සැරයක් හරි සංශෝධනය කරමින් වෙළඳපොළේ මිල පාලනය කරන්න යම් ආකාරයක ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒත් එක්කම කතානායක තුමනි මේ වෙනකොට සමහර ආනයන කරුව බා එක එක කන්ටේනරයකට විධිමත් ලෙස මුදල් ගෙවලා කන්ටේනර් 20 30 ආනයනය කරන අය ඉන්නවා අපේ කොඩිතුවක් වූ මන්ත්‍රීතුමා මේක හොඳට දන්නවා එතුමා ව්‍යාපාරිකෙක් නිසා එක කන්ටේනරයකට සල්ලි ගෙවලා කන්ටේනර් 20ක් 30ක් වරායෙන් නිදහස් කරගන්න ව්‍යාපාරිකයෝ ඉන්නවා ඇයි කතානායකතුමෝ අපට බැරි එක කන්ටේනරයක සල්ලි ඒ කන්ටේනර් නිදහස් කරන වෙලාවේ මේ කන්ටේනර්ස් වලට සල්ලි ගෙව්වේ කොහෙන්ද කියලා හොයන් එහෙම හොයනකොට ඉබේම අවිධිමත් විදියට සල්ලි ගෙවපු කන්ටේනර්ස් ටික අපට අහු වෙනවා ඒ ටික රාජසන්තක කරන්න දෙන්නෙකුගේ තුන් දෙනෙකුගේ රාජසන්තක කරපු ගමන් මේ ව්‍යසනය අපට වළක්වා ගන්න පුළුවන් ඒත් එක්කම අපනයනයෙන් ලැබෙන ආදායම් දින 180ක් තුල රජ රටට ගේන්න ඕන බැංකුවල දාන්න ඕන කියලා නියමයක් අපි කරලා තියෙනවා දැනටම බැංකුවෙන් ඒ නියමය කරලා තියෙනවා හැබැයි මේක නියාමනය කරන ක්‍රමවේදයක් නැහැ ඒ නිසා නියමයක් කළා විනා ඇත්තරම මේ ආදායම ලැබෙනවද ඒ අනුව මේ ආදායම බැංකු ගිණුමට එනවද කියලා බලා ගන්න විදියක් නැහැ ඒ නිසා මේ නියාමනය අපි අද හෙටම පටන් ගන්න ඕන කතානායකතුමනි ඒ නියාමනය කළොත් විතරයි අපනායන ආදායම දේශීය ආර්ථිකයට එකතු කරගත හැක්කේ ඒත් එක්කම කතානායකතුමනි ඉතාමත් කෙටි කාලීනව IT ශාස්ත්‍රයෙන් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් අපට ක්ෂණිකව උපයා ගැනීම හැකියාව තියෙනවා තරුණ තරුණිය ඕනතරම් රැකියා නැතුව ඉන්නවා ෆ්‍රීලාන්ස් ක්‍රමයට මේ විදේශ විනිමය උපයන්න මේ තරුණ තරුණිය ලෑස්ති දැනට තියෙන විශ්වවිද්‍යාල පද්ධතිය පාවිච්චි කරලා හරි අපට අලුතෙන් විශ්වවිද්‍යාල හදන්න කල්යයි හැබැයි අපට ක්ෂණිකව ඩිප්ලෝමා පාඨමාලාවක් හරි පටන් අරන් මේ උගත් රැකියා විරහිත තරුණයෝ ගෙන්නලා මේ අයට IT පුහුණුවක් දීලා විශේෂයෙන් ෆ්‍රීලාන්ස් කරන විදිහේ පුහුණුවක් දීලා මේ අයට විදේශ විනිමය උපයන ක්‍රමයක් හදලා දෙන්න කියලා කතානායකතුමනි මම යෝජනා කරනවා ඒත් එක්කම දැනටමත් මේක කරන අය ඉන්නවා හැබැයි ඒ අය උපයන ඩොලර් ටිකවත් මේ රටට ගේන්න විදියක් නැහැ මම පාර්ලිමේන්තුවට ඇවිල්ලා මගේ දෙවෙනි කතාවේදී කිව්වා මේ PayPal ක්‍රමය අපි අනුමත කරගමු මේ විදේශ විනිමය උපයන තරුණයන්ට තමන් උපයන විදේශ විනිමය නිදහසේ රටට ගේන්න අවකාශයක් හදලා දෙමු කියලා මම යෝජනා කළා අවුරුදු එකක් මම පාර්ලිමේන්තුවට ඇවිල්ලා මගේ දෙවෙනි කතාවේදී හැබැයි අද වෙනකන් අපට ඒක කරගන්න බැරි වෙලා තියෙනවා කතානායකතුමනි ඒ නිසා මම ඉල්ලනවා ඉන්දියාව දැන් අපි අපට උදව් කරනවා ඒ නිසා ඉන්දියාවේ උදව්වත් අරන් මේ PayPal ක්‍රමය පාවිච්චි කරලා
ගරු මන්ත්‍රීම ඔබ තමයි කාලය අවසන්
මට එක විනාඩි දෙකක් දෙන්න කතානායකතුමනි මම කතා කරන්න නැහැ වැඩි ඒ නිසා මට මේ විනාඩි දෙකක් දෙන්න මේක ගේන්න ඒත් එක්කම BPO කරන ආයතන තියෙනවා KPO කරන ආයතන තියෙනවා මට කියාගන්න වෙලාවක් නැහැ ඒ නිසා මේ ආයතන ගෙන්නලා මේ ඩොලර් ගේන ආයතන මෙයාලට තියෙන ගැටලු මොනවද කියලා හොයලා ඒ ගැටලු ටික විසඳලා දෙන්න ක්‍රියාමාර්ගයක් ගන්න ඉක්මන් වෙන්න කියන ඉල්ලීමක් මම කරනවා ඒත් එක්කම NSBM ආයතන වගේ තියෙනවා මේ ආයතන ඇත්තටම රටින් පිටට ඩොලර් ගලා යන එක නවත්තලා තියෙනවා අති විශාල මුදල් ප්‍රමාණයක් ඒ හරහා ඉතුරු වෙලා තියෙනවා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තුව කැමති නම් NSBM ආයතනය NIBM එකෙන් ස්වාධීන කරලා නිදහස් කරලා වෛද්‍ය පීඨයක් ඉංජිනේරු පීඨයක් ඒක පටන් ගන්න ක්ෂණිකව අපට ඩොලර් උපයා ගැනීමේ හැකියාව ඒ හරහා එනවා අඩු ගානේ අති විශාල ඩොලර් ප්‍රමාණයක් රටේ ඉතිරි කර ගැනීමේ හැකියාව තියෙනවා කතානායක තුමනි මම ජනාධිපතිතුමාට ප්‍රශ්න 6ක් අන්තර්ගත ලිපියක් යොමු කළා ඒ ප්‍රශ්න හය අපි කඩිනමින් විසඳාගත යුතු මට කියන්න වෙලාවක් නැහැ. ඒ ප්‍රශ්න හය මම සභාගත කරනවා. ඒ සභාගත කරනවා ඒ ප්‍රශ්න හයට කඩිනම් විසඳුම් අපට අවශ්‍යයි. එහෙම විසඳ ගන්න බැරි නම් අපි බරපතල තීන්දුවකට යා යුතුයි. අපි විපක්ෂයෙන් ආයාචනය කරනවා මේක වෙනස් අවස්ථාවක් හැටියට සැලකිලට ගන්න. ඔබතුමාලා මස් රාත්තලම ඉල්ලන්න එපා. පවතින ජනාධිපති ඉන්න ජනාධිපතිතුමා එක්ක හරි අපි తాවකාලික මේ උගත් බුද්ධිමත් පිරිසක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. විපක්ෂය තුලත් ඉන්නවා. අවස්ථාවක් දීලා තියෙනවා. අන්තර්කාලීන පාලනයකට ඇවිල්ලා මේක අපි විසඳගමු. මාස 3කට ඔබතුමාලා එකතු වෙන්න අපි ආයාචනය කරනවා. මාස 3කට එකතු වෙන්න අපි වැඳලා කියන්නම්. රට අමාරුවේ ඉන්නේ. ඒ නිසා මේ ජනාධිපතිතුමා යටතේ හරි උත්සාහයක් දරලා බලන්න. මස් රාත්තලම ඉල්ලන්න එපා. පොඩ්ඩක් ඉම්මහාට ඇවිල්ලා මේ ජනාධිපතිතුමා යටතේම මේකේ නෑ යටතේම මම මේ ආයාචනයක් කරන්නේ. ඔබතුමාලා බාධා කරන්න එපා. පිළිගන්නව නම් පිළිගන්න බැරි නම් නිකන් ඉන්න. හැබැයි අපි වැඳලා ඉල්ලනවා මේ මේක විසඳ ගන්න ඔබතුමාලා දායක වෙන්න. ඉන්පස්සේ මාස 3ක් 4ක් ගියාම අපි ඊට පස්සේ දේශපාලනය කරමු. ඔබතුමාලා අපිත් එක්ක හරියටවත්. හැබැයි මේ ආයාචනය පිළිගන්න කෙනෙල්ලීම කරමින් ඒ සඳහා ඔබතුමාලට සිත් පහළ වේවායි කියලා ඉල්ලා සිටමින් ඒ වගේම මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම අපේ ආණ්ඩු පක්ෂයටත් ඔබතුමාටත් ස්තුතිවන්ත වෙමින් හඬ වෙනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.
තමින්ද විජේසිරි මන්ත්‍රීතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නයක් තියෙන
ගරු කතානායකතුමා
දැන් අපි දන්නවා 29
121 වැඩ පිළිවෙලක් තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුට පොලිස් නිලධාරීන් 15 දෙනෙක් 16 දෙනෙක් යවලා තියෙනවා සමහර මන්ත්‍රීවරුන්ට දීලා තියෙනවා SCF එකේ ආරක්ෂාව. එතකොට අපි දන්නේ නැහැ මොකද මන්ත්‍රීවරුන්ට මේ ආරක්ෂාව ලබා දෙන හේතුව. පාර්ලිමේන්තු මන්ත්‍රීද අපේ ගත්ත අපේ දිස්ත්‍රික්කයේ දැන් මෙතන ගෑ ගාපු කුට්ටි ආරක්ෂක මන්ත්‍රීතුමා ගෙදරට 15 දෙනෙක් ඉන්නවා කියලා අනාවරණය වෙනවා. මූණු පොතේ තියෙනවා ඒ පොලිසිය නේදාලා ඉන්නවා. එතකොට මේ මන්ත්‍රීවරු මේ වගේ හඬ නගන්නේ පොලිස් ආරක්ෂාව අරගෙනද කියන කාරණේ අහන්න ඕනේ. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ වරප්‍රසාද පාවිච්චි කරලා අනිසි ලෙස පොලිස් ආරක්ෂාව දීලා මහ ජනතාවගේ තිබෙන පීඩනය වළක්වා ඔවුන්ගේ හොරා ගාපු දේපල ආරක්ෂා කරගන්න මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කරන්න දෙන්න එපා කතා. දෙවෙනි එක තමයි කරු කතානායකතුමනි දැන් මේ අවුරුදු කාලේ කොහා කෑ ගහනවා. හැබැයි කොහා කෑ ගහන්නේත් පළයන් කියලා. ඉතින් එකක් පොඩ්ඩක් හොයලා බලන්න. කොහා කෑ ගහන්නේත් පළයන් කියලා. එකක් පොඩ්ඩක් හොයලා බලන්න කරු කතානායක.
ඔව් තිසකට ආජමන්තුමා.
කරු කතානායකතුමනි මගේ නම කියපු නිසා 15 දෙනෙකු පොලිස් ආරක්ෂාවක් ගැන කිව්වා. දැන් පහුගිය දවස්වල බණ්ඩාල උද්ඝෝෂණයක් තියෙන වෙලාවේ චමින්ද මන්ත්‍රීතුමාලා ගෙදරටත් පොලිස් ආරක්ෂාව දුන්නා. දෙනිපිටිය මන්ත්‍රීතුමාලා ගෙදරටත් පොලිස් ආරක්ෂාව දුන්නා. සෑම දිස්ත්‍රික්කෙම ඉන්න හැම මන්ත්‍රීවරු හැබැයි දුන්නේ 4 දෙනෙකුගේ පොලිස් ආරක්ෂාව පමණයි. මේ වන විට මම දන්න විදිහට කිසිම මන්ත්‍රීවරයෙකුගේ නිවසට පොලිස් ආරක්ෂාව දීලා නැහැ. එදා දවසේ පමණක් මගේ නිවස ළඟටත් පොලිසිය 4 දෙනෙක් එවලා තිබුණා. හැබැයි මම පෞද්ගලික මෙච්කයිට කතා කරලා කිව්වා එදාන් පස්සේ මොන හේතුව නිසාවත් පොලිසිය මගේ නිවසේ තියන්න එපා කියලා. ඒ නිසා තමින්ද මන්ත්‍රීතුමා කරුණු නොදැන බොරු කියන්න එපා. නෑ මම SP මට කිව්වා ඔබතුමාලා ගෙදරට ආරක්ෂාව දැම්මා කියලා SP කිව්වා.
හරි
SP කිව්වා. ඒ නිසා කරුණා කරලා කතා නැත්.
දැන් ඔබට ඔබතුමාලා දෙන්න නම් කියාගත්තා මේ දවසම නම් කියා ගන්න වෙනවා අපි. හරි කියන්න දැන් ඔබතුමා නම කිව්වා.
මන්ත්‍රීතුමා කියන කතාව ගරු මන්ත්‍රී කතානායකතුමනි මන්ත්‍රීතුමාගේ ගෙදර පින්තූරත් එක්ක තියෙනවා පොලිස් නිලධාරීන් නිදි. ඒ නිසා මගේ ගෙදරට පොලිසිය එව්වේ නැහැ. මට ඕනෙත් නැහැ. මම තාමත් ඉන්නේ තනියෙන් මගේ බමයි ගෙදර මහා ගෙදර නැහැ. ඉතින් මන්ත්‍රීතුමාලා ගෙදර තාමත් ඉන්න ඔයාලා. මම නම කිව්වේ
නැහැ. බුද්ධිමත්ින මන්ත්‍රීතුමාගේ විරපස ප්‍රශ්නේ ගන්න.
වරප්‍රසාද මේ කරු කතානායකතුමනි මම ඔබතුමාගේ අතේ තියෙන ස්ථාවර නියෝග පොතේ ලේකම් මණ්ඩලයටත් ඒ වගේම අවධානය යොමු කරනවා. ස්ථාවර නියෝග 133 සමග ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 17 වෙනි පරිච්ඡේදයේ 148 143 150 කියන කරුණු තුන දෙක එකට ගරු කතානායකතුමනි මේ මොහොත වෙනකොට මේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරණේ තියෙන්නේ පාර්ලිමේන්තුවට. එහෙම තියෙන වෙලාවක චමුදිත සමරවික්‍රම මාධ්‍යවේදියා සමග කරපු සාකච්ඡාවක කරුණු මේකේ සඳහන් වෙලා තියෙනවා. අතුරුගිරියේ තනක රුපියල් 5000 කට අච්චු ගන්නවා කියලා. මේ ගැන පරීක්ෂණයක් කරනවා. ඒක හෙලිකර පුජලේ දියවන්නාගේ ගිල්ලවල මැරුව කියලා මේක සඳහන් වෙනවා. එතකොට මේ හොර සල්ලි නෙමෙයි. නියම නීත්‍යානුකූල රුපියල් 5000 කට අච්චු ගන්න ආයතනයට අමතරව ඒ ජාතියේම සල්ලි කට අච්චු ගහලා සමාජය තුළට එනවායි කියලා දීර්ඝ කාලයක් තිස්සේ මේ වීඩියෝ පටය තුළ චම්චු සමරවික්‍රම සමග විශේෂඥ ශල්‍ය වෛද්‍ය රනිල් ජයසේන මහත්මයා පවත්වපු සාකච්ඡාවයි කියන එක නිසා සර්වපාක්ෂික තේරීම් කාරක සභාවක් පත් කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා මම ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලනවා. ඒ වගේම මේ වගේම කාර්යයක් මම මතු කරා. මීට පෙර විජේ උඩුපිටිය මහත්මයා මතු කරපු කාරණා අර ජාතික අඳුරු උපත සහ විදේශ ගමන් බලපත්‍ර. ඒ ගැන ඔබතුමාගෙන් ඉල්ලුවා. ඔබතුමා අද වෙනකන් ඒකට උත්තරයක් දුන්නේ නැහැ. ඒ නිසා කරුණාකරලා මම කියනවා මේ රුපියල් 5000 කොළ මුද්‍රණය කරනවා ඔරිජිනල් කොළේම තවත් තැනක දීර්ඝ කාලයක් තිස්සේ. මේ සාකච්ඡාව ඉතා රට ගිනිගත් සාකච්ඡාවක් කියලා තියෙනවා. දැන් රුපියලේ වටිනාකම අඩු වෙලා තියෙන වෙලාවක මේක මොකද්ද මේ වෙන්නේ කියලා ඔබතුමා තේරින් කරගෙන ඔපපත් කරන්න ඕන. හැබැයි ඔබතුමා කලින් එකට උත්තරයක් දුන්නේ නැහැ මේකට උත්තරයක් දෙන්නේ
නැහැ. ඔව් මේ හිටපු අග්‍රාමාත්‍යතුමා.
ඔය කතා කරන්න
මට
ඉස්සෙල්ලා හා ගරු කතානායකතුමනි මං හිතන්නේ මුළු රටම අපි දිහා බලාගෙන ඉන්නවා.
ඒකනේ
මං මේක කරනවා නම් අපි හරියට කරමු.
ඒක හරි.
නැත්තම් මං හිතන්නේ මේ වැඩ කටයුතු අත්හිටවමු. මම නම් කියන්නේ දැනට ඕනනම් අපි මිනිත්තු 5ක් කාලේ අරගෙන ඔබතුමා එක කතා කරලා ආපහු මෙහාට එමු. අපිට මේන් පිට වෙන්න බෑ මේම හැතිරෙනවා නම්.
තමන්ගේ වගකීම තේරුම් ගන්න නැත්නම් ඒක බොහොම ස්තුතියි අපි විනාඩි 5කට පස්සේ ආපහු මුණ ගැහිමු. ගරු මන්ත්‍රීතුමවරුනි අද දිනේ මෙතරම් වැදගත් විවාදයක් පවත්වන අවස්ථාවේ මේ මන්ත්‍රීවරු දෙපළක් මේ විදිහට හැසිරීම ඉතාමත්ම කනගාටුදායකයි. ඒ වගේම ඉතාමත් අශෝභනයි. ඒ නිසා මම මේ මන්ත්‍රීවරුන් ස්ථාවර නියෝග අංක 79 යටතේ මේ මන්ත්‍රීවරු දෙන්නාම සභාවේ ඉදිරි කටයුතු වලින් ඉවත් කිරීමට තීන්දුව කළා. වේතනධාරීවරයා ඒ තීරණය ගන්න. මේ කටයුත්ත අවසාන වනතුරු සභාවේ වැඩ කටයුතු අත්හිටවනවා.